අද දින මා ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ 11 වන ශ්‍රේණියට අදාළ වූ 8 වන පාඩම එලිමහන් ක්‍රියාකාරකම් වල නිරත වෙමු කියන කොටසයි දුවේ පුතේ. එතකොට මම ඔයගලන්ට පළමුවෙන්ම කියන්න කැමති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ ඔයගලන් මුහුණ දෙනු ලබන ප්‍රශ්න පත්‍රයේ 1 හා 2 කියන කොටස් දෙකටම ඔබට අදාළ වන්නා වූ සැකසෙන ප්‍රශ්න සැකසෙන්නා වූ පාඩමක් තමයි මේ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් ඒ වගේම ඔබ දන්නවා දෙවනි කොටසේ අනිවාර්ය වූ ප්‍රශ්නයක් තියෙනවා. පළමු ප්‍රශ්නය අනිවාර්යයි කියලා ප්‍රශ්න 10ක්. මෙන්න මේ ප්‍රශ්න 10 තුල ඔයගොල්ලන්ට ලකුණු 2 බැගින් ලැබෙන ප්‍රශ්න ලැබෙනවා. ඒකට මෙන්න මේ අද මං කියන්න ආව පාඩම ඔබලට ඉවහල් වෙනවා. ඒතර 2016 තමයි අපේ නව විෂය නිර්දේශය ඇතුළත් උනේ. එතකොට පුතේ ඒ වෙනකොට මේ 2017, 18, 19, 20 කියන වසර තුන ටිකේම දිගටම මෙම පාඩමෙන් ඔබලාට ප්‍රශ්න සැකසিলা තියෙනවා. එනිසා ඒකත් හොඳට මතක තබා ගනිමින් අද මම ඕගොල්ලන්ට කරන්න යන මේ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් අපිට වැදගත් වෙන්නේ කොහොමද? ඒ වගේම විභාගයට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ, පිළිතුරු ලියන්නේ කියන එක මම හිතන්නේ ඔබට දැනුමක් මේකෙන් ලැබෙයි කියලා. ඉතින් දයාබර දුවේ පුතේ ඕගොල්ලෝ පොඩ්ඩක් මතකයට ගන්න දැන් මේ දැන්නම් මේ දවස්වල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හැමෝ ඔයගොල්ලන් ඉන්නේ නිවස තුල දැඩි මානසිකත්වයෙන් මේ වගේ වෙන්න පුළුවන්. නමුත් පුතේ මේක කලින් පොඩ්ඩක් ඔයගොල්ලන් මතකයට ගන්න අතීතය. ඔයගොල්ලන් මොකද්ද කරේ? උදෑසන අවදි වුණා, පාසල් ගියා, ඉස්කෝලේ වැඩ කරා, හවස ගිහිල්ලා ඊගාට අමතර පන්ති වලට සහභාගී වුණා, රෑ වෙලා ගෙදර එනවා නේද? ඇවිල්ලා අහපව් අර මේ පාඩම් කටයුතු, රාත්‍රී ආහාරය අරගෙන නිින්දට යනවා. නැවතත් ඕගොල්ලෝ කරන්නේ මේ කාර්යමනේ. එතකොට පුතේ මෙන්න මේ වගේ ඒකාකාරී ජීවිතෙන්, ඒ වගේම තරඟකාරී අධ්‍යාපන ක්‍රමයෙන් මිදෙන්න ඕගොල්ලන් මොනවද නිදහසේ ඉන්නකොට නැත්තම් මෙයින් මිදෙන්න මොනවද ඔබේ කරේ කියලා පොඩ්ඩක් මතකයට ගන්න විවේක කාලේ. ඔබට මතක ඇති සුන්දර ස්ථාන නැරඹීමට ගියා නේ? දිය ඇලි, එහෙම නැත්තම් මුහුදු වෙරවල ආසන්නයට, එහෙමත් නැත්තම් මල්වත්ත නරඹන්න නේද? නැත්තම් සත්තුවත්ත නැරඹීමට මේ වගේ ස්ථානවලට ඔබ ගියා මතක ඇති නේද? අන්න පුතේ, එහෙනම් අපි අද එන්නේ කාර්යය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට පුතේ මෙවන් වූ සුන්දර පරිසරයක් සමග එකතු වෙමින් ගහකොළ වලට ආදරය කරමින් ස්වභාවික සංසිද්ධි සමග සම්බන්ධ කර ඉගෙන ගැනීම පුතේ අපි කියනවා එලිමහන් අධ්‍යාපනය කියලා. මොකක්ද එලිමහන් අධ්‍යාපනය කියලා නම් අපි නිර්වචනය කරන්න කියලා ඇහුවොත් සුන්දර පරිසරයේ සමග එක්තැන් වෙමින් ගහකොළට ආදරය කරමින් ස්වභාවික සංසිද්ධි සමග සම්බන්ධ කර ඉගෙන ගැනීම තමයි පුතේ එලිමහන් අධ්‍යාපනය කියලා කියන්නේ. සැබවින්ම ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් යුතු ගුණගරුක ඉදිරි පරපුරක් සකස් කරගන්න පුතේ මේ පන්ති කාර්මරයෙන් ලබන අධ්‍යාපනයෙන් අපට හැකියාවක් නැහැ. අපිට මේ එලිමහන් අධ්‍යාපනය තුලින් විනයගරුක නායකත්වය, අනුගාමිකත්වය, ඉවසීම, අභියෝගවලට මුහුණ දීම වැනි උසස් ගුණාංග වර්ධනය කරගන්න පුතේ මේ එලිමහන් අධ්‍යාපන ක්‍රමය කොටස අපට ඉතාම වැදගත් වූ වටිනා වූ පාඩමක්, ඒ කියන්නේ ජීවිතයට ගොඩක් වටිනා වූ පාඩමක් වෙනවා. එතකොට පුතේ අපි දැන් බලමු ඔයගලන්ට මතකයට නැගෙන්න ඕනේ අපි 9 ශ්‍රේණියේදී 10 ශ්‍රේණියේදී මේ හා සම්බන්ධව අපි ඉගෙනගත් කරුණු පොඩ්ඩක් මතකයට ගන්න. 9 ශ්‍රේණියේදී අපි ලිප් වර්ග ටික, ගැට වර්ගනේ දෙලිමහන් අධ්‍යාපනයේදී යොදා ගන්න ඉගෙනුම ලැබුවා. ඊට පස්සේ 10 පන්තියේදී මතකද ඔයගලන්ට ඉගෙන ගත්තා අපි එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් මොනවද කියලා. මං නිකමට ඔයගලන්ට මතක් කිරීමක් කරන්නම්. කඳවුරු බැඳීම, ගිනිමැල ක්‍රීඩා, එලිමහනේ ආහාර පිසීම, පරිසර නිරීක්ෂණය, පාගමන්, වන ගවේෂණ, ඔරු පැදීම, කඳු තරණය, පාපැදි සවාරි නේද මේ වගේ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් රාශියක් අපි ඉගෙන ගන්න ලැබුවා. එතකොට අපිට අපේ විභාග ප්‍රශ්න පත්‍රයට නතුන් අහන්න පුළුවන්. ඔබ දන්නා එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් දෙකක් හෝ හතරක් ඒ වගේ අහන්න පුළුවන්. එතකොට මේ ටික ඔබ මතකයේ 10 කොටසත් 9 පාඩනොත් ඔයගොල්ලන්ට අදාළ වෙනවා පුතේ පේපර් එකට. ඒවත් මතක් කරමින් තමයි මම මේ අද ඔයගොල්ලන්ට මේ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් පාඩම කියා දෙනු ලබන්නේ. එතකොට පුතේ එහෙනම් අපි 10 මේකෙදි පාගමන් සහ වන ගවේෂණය කියන කොටස හදාරනු ලැබුවා. ඒවා කොහොමද කරන්න කියලා. එතකොට අද අපි ඕගොල්ලන්ට මම ලෑස්ති වෙලා තියෙනවා කඳු තරණය, කැලේ ගවේෂණය සහ වන ශිල්පය කියන කරුණු තුන පිළිබඳව ඔබට හඳුන්වා දෙන්න. එතකොට පුතේ අපි දැන් මේ එලිමහන් ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමේදී අනුගමනය කරන්න ඕනි ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට ඕන විදිහට අපිට සකස් කරන්න බෑ. අපි හොඳම එකට වටිනාම උචිත වෙන ආකාරයට සකස් කරගන්න නම් ප්‍රධාන අවස්ථා තුනක් යටතේ අපිට මෙම ක්‍රියාකාරකම සැලසුම් කරන්න තියෙනවා. එතකොට පුතේ එකක් තමයි පූර්ව සූදානම. ඊළඟ එක ක්‍රියාත්මක කිරීම අවසානය. අපි දන්නවා ඕනෑම ක්‍රියාකාරකමක් කරනකොට පුතේ අපි පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඒ වැඩේ සාර්ථක කරගන්න නම් පෙර සූදානමක් තිබිය යුතු වෙනවා. එහෙනම් පෙර සූදානම නැත්නම් පූර්ව සූදානම ක්‍රියාත්මක කිරීම හා අවසානය කියන කොටස් තුන අදාළ කරගෙන තමයි අපි එලිමහන් ක්‍රියාකාරකමක් සංවිධානය කරන්න ඕනේ. අපි බලමු පුතේ එහෙනම් මේ පූර්ව සූදානමේදී මොනවද කරන්න ඕනි කියලා. අපි පූර්ව සූදානමේදී එලිමහන් ක්‍රියාකාරකමක් කරන්න කලින් පූර්ව සූදානමේ අපි තීරණය කරන්න ඕනේ කොහෙද අපි මොකද්ද කරන්නේ, කොහෙද යන්නේ, කවද්ද යන්නේ, කීයටද යන්නේ. තියෙනවාද? අන්නේ වගේ මොකද්ද අපි මේ කරන්නේ? උපදන් උදාහරණයක් අපි ගමු. අපි ඔයගලන්ටම සුදුසු තැනක් මන් තීරණෙම කියන්නම්. පේරාදෙණි උද්භිද උද්‍යානයේ නැරඹීමට යනවා. 11 වසරේ ශිෂ්‍යයන් විසින් අපි පේරාදෙණි උද්භිද විද්‍යා උද්‍යානය බලන්න යනවා. එතකොට ඒක හවල් දිනේදී මේ වෙලාවට කියලා තීරණය කරනවා. එතකොට ඒකෙදී අපි සතුට හා වින්දනය ලැබීම, ජෛව විද්‍යාවෙන් යුතු ශාක වර්ග, මල් වර්ග නේද, ඒ පිළිබඳ ඔන්න හදාරන්න කියලා අපි අරමුණක් තීරණය කරනවා. එහෙනම් ඉස්සල්ලාම අන්නේ ටික තීරණය කරගන්න ඕනේ අපි සංවිධානය කරනකොට. ඊළඟට පුතේ අපිට ඕන විදිහට යන්න බෑ. අපි අවසර ලබා ගන්න ඕනේ. එතකොට අපි අවසර ලබා ගන්නේ අපි දන්නවා අපේ පන්ති භාර ගුරුතුමිය ඉන්නවා. ඒ ගුරුතුමිය හරහා අපේ දෙමාපියන්ගෙන් අනිවාර්යයෙන්ම දෙමාපියන්ගෙන් අවසර ලබා ගත යුතු වෙනවා. එතකොට දෙමාපියන්ගෙන් මාගේ දරුවා මෙම චාරිකාව සඳහා නැත්නම් මේ අධ්‍යන කටයුත්ත සඳහා සහභාගී වීමට මාගේ කැමැත්ත ප්‍රකාශ කරමි. අනිවාර්යයෙන්ම මාව දෙමාපියන්ගේ ලිපියක් අවශ්‍ය වෙනවා. එතකොට ඒකත් එක්ක අපි විදුහල්පිතතුමා හෝතුමිය සමග එකතු සාකච්ඡා කරලා කලාප පළාත් මට්ටමින් අවසර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ පුතේ ඒ විතරක් බෑ. අපි යන ස්ථාන භාරව ඉන්න ග්‍රාමසේවක නිලධාරී ඉන්නවා නම් පොලිස්ව සම භාරව ඉන්නවා නම් ඊළඟ ආගමික ස්ථානයන් නම් ආගමික ස්ථාන භාරව ඉන්න ඒ ස්වාමීන් වහන්සේලා මේ සියලු දෙනාගෙන්ම අපි අවසර ගන්න ඕනේ. අපි මෙන්න මෙහෙම සංඛ්‍යාවක් මේ අහවල් දිනේ එනවා. ඒ නිසා අපට මේ ස්ථාන නැරඹීම සඳහා අවසර ලබා දිය යුතුයි කියන තැන අපි අවසර ලබා ගැනීමෙන්දී සිදු කළ යුතු වෙනවා. ඊළඟට පුතේ අනිත් එක තමයි සහභාගී වන අයගේ තොරතුරු සැලේකණයක් සකස් කරන්න ඕනේ. මේක ඉතාම වැදගත්. මේ තොරතුරු ලේඛනයේදී අපි මොනවද බලන්න සර්මේ? මොකද මේකත් විභාගයේ පහුගිය 2017 ඇවිත් තිබුණා. මෙහෙම සහභාගී වෙන්නන්ගේ තොරතුරු ලේඛනයේ මොනවද සකස් විය යුත්තේ, ඇතුළත් විය යුත්තේ කියලා. ඒතර මෙන්න මේ ටික ඇතුළත් වෙන්න ඕනේ පුතේ. නම තියෙන්න ඕනේ, ලිපිණය, ඊළඟට පන්තිය, දුරකථන අංකය, ඊළඟට හදිසි අවස්ථාවකදී දැනුම් දෙන කෙනාගේ ලිපිණය සහ දුරකථන අංකය. ඒත් එක්කම තියෙන්න ඕනේ ඔබට අසාත්මිකතාවයක් යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒකත් සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඔන්න එහෙනම් සහභාගී වන්නන්ගේ තොරතුරු ලේඛනයේ ඔන්න ඔය කරුණු සකස් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට පුතේ දැනුවත් වීම. දැන් මේ පූර්ව සූදානම යටතේ අපි කතා කරන්නේ එතකොට දැනුවත් වීම. එතකොට දැනුවත් වෙන්න ඕනේ පුතේ අපි සාමාන්‍යයෙන් ඒ අනතන ස්ථානය දැන් අපි තුම හන්තාන කන්ද තරණය කරන්න යනවා. එහෙනම් මේ ස්ථානය පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. පෙර දැන් අපි දන්නවා අපේ ශිෂ්‍ය බට අය එහෙම අනිවාර්යයෙන්ම මේවා නිරන්තරයෙන්ම සහභාගි වෙන තැන්. එතකොට ඒගොල්ලන්ගේ ශිෂ්‍ය බට බාර ඉන්න ආචාර්යවරයාගෙන් ඒගොල්ලන්ගේ උපදෙස් අනුශාසනා අපි ලබා ගත යුතු වෙනවා මේ තරතුරු සම්බන්ධ අපි සහභාගී වෙන එක ගැන සම්බන්ධව. ඊළඟට ඒකේ ආචාර ධර්ම නීති රීති තියෙනවාද ඒ ගමනේ ඒවා ඒ ටික. ඊළඟට අපි කාලගුණය හා දේශගුණය අපි යන ස්ථානයේ කාලගුණ මොන වගේ කාලගුණයක්ද දැන් තියෙන්නේ උෂ්ණද සීතලද එන්නේ කරුණු ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට සෞඛ්‍ය හා සනීප ආරක්ෂක කටයුතු අපි හිතමු හඳා අන්න කන්දර නගින්න ගියා නම් එතන කොහොමද අපිට තියෙන සෞඛ්‍ය හා සනීප ආරක්ෂක කටයුතු කියලා අපි මේවා කලින් ගිහින් සංවිධානය කරලා තියෙන්න ඕනේ යන දවස වෙනකොට. ඊළඟට මාර්ග සංඥා අපි දන්නවා ඒ වගේ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකමක් කරනකොට අපි මාර්ග සංඥා භාවිතා කරමින් තමයි අපි මේවා කරනු ලබන්නේ. ඒතර මාර්ග සංඥා ඊළඟට ප්‍රථම ආධාර අපි දන්නවා වගේ තැනකට වැටෙනවා ලිස්සෙනවා නේද? සමහරලාට කටු වර්ග ඇනෙන්න පුළුවන් පොඩි පොඩි සර්ප දස්. එතකොට ඒ වාට දෙන ප්‍රථම ආධාර පිළිබඳව අපි දැනුවත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සිතියම් කියවීම අපි ඔයගොල්ලන්ට කියා දීලා ඇති 10 පන්තියේදී මේ සිතියම් සහ මාලිමාව භාවිතයේ පිළිබඳව. එතකොට අන්නේ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඕනේ මාලිවාම කොහොමද භාවිතා කරන්නේ සිතියම කොහොමද භාවිතා කරන්නේ කියන එක දැනුවත් වෙන්න ඕනේ. ඒත් එක්කම පරිසරය ආරක්ෂා කරන විශේෂයෙන් පුතේ පරිසරය කියන එක ඉතාම වටිනවා. ඒක අපි යන ගමනේදී පුංචිම පුංචි වරදක්වත් වෙන්න බෑ පරිසරයට. ඒක ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් වෙනවා. එහෙනම් හැම වෙලෙම මේ පරිසරය ආරක්ෂා කරමින් පරිසරයට ආදරය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඊළඟට උපකරණ භාවිතය ආරක්ෂිත උපක්‍රම ඒවයිදී නේද මෙන්න මේ සියල්ල ගැන අවබෝධය අපි දැනුමක් ලබා ගන්න ඕනේ මේ ලිමහන් ක්‍රියාකාරකමක් කරනකොට. ඊළඟ තමයි පුතේ අරමුණු පැහැදිලි. අපි දැන් මං කිව්ව අර අපි යෝජනා කරානේ මල්වත්ත බැලෙන්ද යන්න. ඒතර අපි අරමුණේ අපේ සතුට හා විනෝදේ අර ඒකාකාරයෙන් ජීවිතයෙන් මිදෙන එකයි. ඊළඟට එහි තියෙන ජෛව විද්‍යාත්තු ශාක මල් වර්ග අධ්‍යයනය කිරීමනේ. දැන් මේ වගේ අපි යන ගමනේ අරමුණ අපි අරමුණ අනිවාර්යයෙන්ම ලෑස්ති කරගන්න ඕනේ. ඒක තමයි අපි ක්‍රියාත්මක කරනකොට මේ අරමුණ කරා අපි ගියාද කියලා අපි තීරණය කරනු ලබන්නේ. දැන් පැහැදිලි වෙන්න ඇතිනේ. ඊළඟට පුතේ ගෙන යන ද්‍රව්‍ය ගැන අපි තීරණය කරන්න ඕනේ. ඒතර ගෙන අපිට ඕන ඕනේ වගේ යන්න බෑ නේද? විශාල දේවල් අරන් යන්නත් බෑ. ඒ නිසා අපි ගෙන යා යුතු ද්‍රව්‍ය පිළිබඳව දැනගන්න ඕනේ. ඒක ලයිස්තුවක් මෙන්න මේ විදිහට මම කියනවා. පිරිසිදු ජලයේ තියෙන්න ඕනේ ආහාර, ඇඳුම් පැළඳුම්, ලණුවක්, පිහියක්, විදුලි පන්දමක්, මාලිමාවක්, සටහන් පොතක්, පෑනක්, පැන්සලක්, ඒ කියන්නේ මේ සියල්ල අපි සටහන් කරගන්න ඕනේනේ. ඒතර ඒවට. ඒතර අපි හදිස් වෙලාවක මීදුමින් වැහිලා ගියා. ඒ වගේ අවස්ථාවක විදුලි පන්දමක් රාත්‍රී කාලයේ ගත කරනවා නම් අපට විදුලි පන්දමක් අවශ්‍ය වෙනවා. ඊළඟට කූඩාරමක් සකස් කරන්න අවශ්‍ය සියලු දේ අපි රැගෙන යන්න ලෑස්ති කරන්න ඕනේ. ඊළඟට කැමරාවක් පුතේ අපි ඇයි කැමරාව අවශ්‍ය වෙන්නේ? අපිට ඒක අවසානය කරන සිදුවීමේදී අපිට ඒවැය රූපගත කිරීම මේ සියලු දේවල් වලින් අපිට අවසාන තීරණ වලට එළඹෙන්න හැකියාවක් තියෙනවා. විශේෂ ස්ථාන නම් අපිට ෆොටෝ මේ කැමරා කරගෙන ගන්න පුළුවන් අවස්ථා ඡායාරූප ගන්න පුළුවන් නේද? ඒක නිසා කැමරාවක් අවශ්‍ය වෙනවා. ඊළඟට මාර්ග සිතියම අපි සිතියම සකස් කළා තමයි යන්නේ මේ මාර්ග සිතියමත් අවශ්‍ය වෙනවා. ඊළඟට පුතේ දුරකථනයක්. මොකද හදිස්සි අවස්ථාවක ගියහම ඔය කඳු නැගීම් හරි ඒ වගේ අවස්ථාවට වටපිටාවේ මීදුම වෙහිලා වෙහිලා යන අවස්ථා අපිට පාරවල් හොයාගන්න බැරි අවස්ථා එන අවස්ථා දෙන මේ එලිමහන් ක්‍රියාකාරකම් වලදී. එතකොට අපි දුරකථනයක් තිබුණොත් අපට පුළුවන් හැකි ඉක්මනින් ආසන්න පොලිස් ස්ථානයට ගෙවල් කාට හෝ දැනුවත් කිරීම කරන්න නිසා දුරකථනය අවශ්‍ය වෙනවා. ඊළඟට කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක්. ඇයි ඒක කියනවා නිරන්තරයෙන් දවසේ කාලගුණික තත්ත්වය. නේද? ඒ වගේ දේවලුත් අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් අපි ගෙනියන්න ඕනේ. ඊළඟට දුරදක්නියක්. අපි දන්නවා දුරදක්නින් කරන්නේ ඈත තියෙන දයක් ලංකර බැලීමනේ. එතකොට ඒ වගේ දේවල් අපි ඔන්න ඔය ටික තමයි මේකෙදී අපි රැගෙන යන්න ඕනේ දේවල්. ඔන්න පුතේ අපි අර අවස්ථා තුනෙන් පළවෙනි එක කරේ පූර්ව සූදානම. ඔනේ පූර්ව සූදානමේ කොටස් ටික. ඊළඟට පුතේ ක්‍රියාත්මක කිරීම. ඔන්න ක්‍රියාත්මක කිරීම කියන්නේ අපි අර තෝරාගත් එලිමහන් ක්‍රියාකාරකම ඒ નિયમિત දිනේ નિયમિત වේලාවට ආරම්භ කළ කරන එක තමයි ක්‍රියාත්මක කිරීම. ඉතින් මේ ක්‍රියාත්මක කිරීමේදී පුතේ අපි මෙන්න මේවා ගැන අවධානය යොමු කරන්න ඕන. ඕනනම් දැන් අපි මාලිමාව කොහොමද භාවිතා කරන්නේ? අපි දන්නවා සමතලා පෘෂ්ඨයක් මත තිබ්බහම තමයි උතුරු දිශාව අපට පෙන්වන්නේ නේ. එහෙනම් අපි අන්නේක බලන්න ඕනේ. ඊළඟට සිටියම් කියවීම, අපි අර සකස් කර සිටියම කියවීම. දැන් අපි යන්න ඕනේ කොහෙටද? ඒ ඉතලවල ඒවා තියෙන ඒවා සිටියම කියවන්න ඕනේ. ඊළඟට ජලය සපයා ගැනීම. අපි ගෙදරින් ගෙනියන ජලය අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. ඒ අතර දැන් මොනවාක් වුණොත් අපි කලින් සඳහන් කරපු දුර ප්‍රමාවල් අනුව ජලය සැපීම සොයන්න කරෝනි. ඊළඟට ආහාර පිසීම. අපි ආහාර රැගෙන යනවා. මේ ගෙන යනකොට ගෙනියන්න ඕනේ පුතේ ලොකු විශාල නෙමේ, සියුම් ඔය ඇට වර්ග, මඤ්ඤොක්ක, තමලි වගේ ප්‍රිෂ්ඨයේ වැඩිපුර තියෙන ආහාරත් විය යුතු වෙන අතර ටින්න ඒ කියන්නේ ගෙනියන්න සැහැල්ලු විය යුතු ආහාර. එතකොට ඒවා මදි වුණොත් තමයි අපි ආහාර සෙවීම සිද්ධ කරන්න සිදෙන්නේ. ඊළඟට කූඩාරන් ගැසීම, ඊළඟට රාත්‍රියේ ගත කිරීමට ආරක්ෂාකාරී ස්ථානයක් සොයා ගැනීම, ඊගාවට චිත්‍ර සමහරු දැන් මේවා චිත්‍රවලට නගන්න පුළුවන්. ඒ චිත්‍ර අඳින අය, සටහන් තබා ගන්න අය නේද? ඊළඟට ශාක කොටස්, පාෂාණ කොටස්, පිහාටු වගේ දේ ක්‍රෙස් කිරීම. මෙන්න මේ කොටස් දැන් මේ සීමාව තුළ ක්‍රියාත්මක වෙන අවධිය තුළ විය යුතු දේවල්. එතකොට පුතේ ඔන්න අපි දැන් ක්‍රියාත්මක කිරීමයක ඊගාට අවසානය. මං ඊගාව අවස්ථාව කිව්වේ අවසානය. ඒතර අවසානේ පුතේ දැන් මේ අපි කියපු ක්‍රියාකාරකම් ටික දැන් ඔක්කොම එකතු වෙලා අවසානේ සාකච්ඡා කරන්න ඕනි. මොනවද ලබා ගන්නව අද්දකීම්? ඊගාවට සතුන් ශාක නිරීක්ෂණය කරා නම් ඒගොල්ලන්ගේ තොරතුරු, ඊළාට මොනවද මුහුණ දෙන්න එක. දැන් අපි කොටස් වශයෙන් බෙදලා යන අවස්ථා තිනවනේ. ඉතින් එක එක කෙනා එකතර මොනවද මුහුණ දුන්නු ගැටලු. ඔබ ඒ ගැටලු වලට කොහොමද මුහුණ දුන්නේ? ඒවට විසඳුම් දුන්නේ කොහොමද නේද? ඊළඟට සැලසුම් කිරීමේදී සිදුවේ අඩුපාඩු. මොකද තවත් එකක් අපි කරනකොට අපි ඒව වෙනෙන්න වග බලා ගන්න අපි මොනවද උන අඩුපාඩු. ඒව අපි සාර්ථක කරගන්න මොනවද එහෙනම් ඊළඟට ගත යුතු දේවල් කියලා මේ සියල්ල අදලා අවසානේ වார்த்தාවක් සකස් කරන්න ඕනි. ඔන්න ඔය ටික තමයි පුතේ අපි එලිමහන් ක්‍රියාකාරකම් අපි කිව්ව රාශිය තුල සංවිධානය කරනකොට ඔන්නේ අවස්ථා තුන අපිට ඊටාම වැදගත් වෙනවා. ඉතින් පුතේ ඊළඟට දැන් අපි එහෙනම් බලමු අපේ කොටසට අදාළ වූ දැන් අපි 11 වසරට අදාළ වූ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් තුනක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ තුන තමයි වන ශිල්ප අධ්‍යයනය, කඳු තරණය සහ කැලෑ ගවේෂණය. ඔන්න ඔය තුනම අපි අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. මොකද විභාග මං කිව්වේ ඔයගොල්ලන්ට 2017 ඉඳන් 20 දක්වාම ප්‍රශ්නවල මේ කැලෑ ගවේෂණයේදී ඔබ දැනගත යුතු කරුණු, වන ශිල්පයේ ආධාරයෙන් දෙවෙනා අභියෝග මොනවද, මේ ආකාරයෙන් ඔබට ප්‍රශ්න පත්‍රයට ඇවිත් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන හොයලා බලමු. එතකොට මේ පුතේ වන ශිල්පය කියන්නේ අපි මේ ස්වභාව ධර්මීය අභියෝගත් එක්ක කරන ක්‍රියාකාරකමක් නේද? එතකොට සතුන් ගැන, පරිසරය ගැන හදාරමින් කරන කාර්යයක් තමයි මේ වන ශිල්පය කියන්නේ. එතකොට පුතේ මේ වන ශිල්පය හදාරන අවස්ථාවේදී අප විසින් ප්‍රගුණ කළ යුතු හැකියාවන් නැත්තම් ප්‍රගුණ කරන්න ඕනේ හැකියාවන් අපි ළඟ තියෙනවා මෙන්න මේවා. එතකොට සතුන් පුතේ නිරීක්ෂණයෙන් කාලගුණ අනාවැකි කියන්න අපි ළඟ හැකියාවක් තියෙන්න ඕනේ. උගලන්ට මතක ඇති පෙරන්නන් අපේ ආචිල සීයල පෙරනා එහෙම සතුන්ගේ චර්යානුව කාලගුණ අනාවැකි කිව්වා නේද? අර ලිහිණියන් ඉගිලෙනකොට, වර්ෂාව නැති වෙන මෙරුන් ඉගිලෙනකොට කියලා මතක දන්නේ වගේ සතුන්ගේ නිරීක්ෂණ අනුව කාලගුණය ගැන නැත්නම් අනාවැකි කියන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ යන අතරතුර වඳුරන් ඒ වගේ කැලෑවේ ඉන්නවනේ වැඩිපුරනේ. මේගොල්ලෝ හිතාම කලබලකාරීකතෙන් හැසිරෙනවා නම් නේද? එහෙනම් අනතුරක් ළඟයි. අන්න ඒ වගේ අපි ඒ වගේ අනාවැකි මේ සතුන් ගැන නිරීක්ෂණයෙන් අපි දැනගන්න ඕනේ මේ ගමනේ යනකොට. ඊළඟට පුස්සේ ජලය සොයා ගැනීම. මේවත් දැන් අපි අර කලින් ගිහින් ලකුණු කරන වෙනවනේ. අපි හිතමුකෝ ඒ සිටීමේ තියෙනවා කිලෝමීටර් 2ක් දුර තමයි වතුර තියෙන්නේ. අපේ වතුර ඉවර වුණා කියන්නකෝ. එතකොට අපි දන්නවා මීටරයකට පියවර 120ක් සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට 120ක් යන මේවා. එතකොට මීටර් 1000ක් යන්න ඕනේ කිලෝමීටරයකට. එහෙනම් පියවර මෙච්චර සංඛ්‍යාවකින් මෙයා මේ ගමන නිම කරන්න ඕනේ කියලා අපි දන්නවා නේද? එහෙනම් ඒ අනුව විසිල් කරලා හදිස්සියේ මේ වෙලාවන ආවෙ නැත්තම් ඒ ගැන හොයා බලලා මේ වගේ ක්‍රියාකාරකම් අපි මේ එලිමහන් අධ්‍යාපනය කරනකොට කරනවා. තේරුණාද? එතකොට කඳවුරු බැඳීම. දැන් අපි දන්නවා ඒ ගියහම අපි ගෙනියන ඒ කඳවුරු බැඳීමේදී ගෙනෙන ටෙන්ට් භාවිතා කරමින් මේවා සකස් කරනු ලබනවා. ඊළඟට පුතිය අපි 9 ඉගෙන ගත්තා ගැට වර්ග කොස්සප් කොස්පට්ට ගැටේ රුවල් ගැටේ නේද? මෙන්න මේ ගැට වර්ග දැන් අපට අවශ්‍ය වෙනවා මෙහිදී මේ කූඩාරම් සකස් කිරීම ඊළඟට ගස් වැලි වගේ දේවල් වලදී ගැට වර්ග අවශ්‍ය වෙනවා. එතකොට ඒවත් අපි මෙහිදී භාවිතයට ගත යුතු වෙනවා. ඊළඟට පිහිය පොරව උදැල්ල මේවා කොහොමද භාවිතා කරන්නේ? ඊළඟට ගස්වල උස මැනීම, ගඟක පළම මැනීම නේද? පාලමක් සකස් කරන ආකාරය මේ පිළිබඳව අපි පොඩි දක්ෂතා අපි අතින් ප්‍රගුණ කර යුතු වෙනවා. ඊළඟට ගිනි මැලයක් දැල්වීම නේ 9 වසරදී අපි ඉගෙන ගත්තේ. ගිනි මැලයක් දැල්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඔබ 2017 අහලා තිබුණ පුතේ ප්‍රශ්නය ගිනි මැලයක් දැල්වීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් මොනවද කියලා. එතකොට ඒක ඊටාම වැදගත් මේ කියනේ වේ. ඊළඟට හිරුසඳු තරු අනුව දිසාව සොයා ගැනීම. අපි දන්නවා හිරු නැගෙන්නේ නැගෙනහිරින් බහින්නේ බටහිරින් කියලා. අන්න ඒ වගේ ඒව අනුව අපිට දිසාව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට භාජන රහිතව ආහාර පිසීම. අපි දන්නවා අර කරු දෙකේ ලිප් තුල බිස්කට් වර්ග නේද ගල් මත පුච්චලා දැන් භාජනත් නැහෙනේ. ඒ මත රොටි පිලිස්සීම. ඒ වගේ ආහාර හදන්න පුළුවන් කියන එක අපි දැනගෙන තියෙනවා මේ වෙනකොටනේ. ඒවා භාවිතයට ගන්න ඕනේ. ඊළඟට අවශ්‍ය වූත් ගින්දර නිපදවා ගන්න. අපි අහලා තියෙනවානේ ගල් දෙකක් නැත්තම් වියලි කෝඩ දෙකක් ඇතිල්ලීමෙන් ගින්දර ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේ ක්‍රම. ඊළඟට සතුන්ගේ පා සලකුණු නිරීක්ෂණයෙන් හඳුනා ගන්න. සතුන්ගේ පා දැන් අපි හිතමුගේ පා සලකුණු අනුව මේ මෙතන මේ දැන් ගිහින් තියෙන්නේ මේ සතා. නේද? අපි එතකොට ඒවත් 10 පන්තියදීම ඉගෙනගෙන තියෙනවා සතුන්ගේ රටා. ඊළඟට පුතේ වන ශිල්පයේ මේ හැදෑරීමට අපට මූණ දෙන අභියෝග තියෙනවා. මෙන්න මේවා තමයි අපි අනුගමනය කළ යුතු අභියෝග ටික වෙන්නේ. අපට මුහුණ පෑමන සිදුවන අභියෝග වෙන්නේ. කාලගුණික උපද්‍රව. දැන් මම අර ඉස්සෙල්ලත් කිව්වා අපි යනකොට සමහල්ලාට උදේවරුව හොඳටම තියෙනවා. හවස ධාරාණිපාත වර්ෂාව වහින්න පුළුවන්. නැත්නම් මීදුමෙන් වට වෙන්න පුළුවන්. මෙන්න මේවා අපට එන අභියෝග. ඊළඟට සතුන් නිසා සමහර වෙලාවට ඒ වනයට හෝ කැලේට අපි ගියහම සතුන් කලබල වෙන අවස්ථා, ඒගොල්ලන්ගෙන් හිරිහැර වෙන අවස්ථා, සමහර වෙලාවට සර්පයින්ගෙන් එන වදුරු මේවා අපිට ලැබෙමුණ පෑන්න සිද්ධ වෙන නිසා සතුන් නිසා ඇතිවන උපද්‍රවත් අපට වෙන අභියෝගයක්. ඊළඟට ආහාර නිසා සමහර ආහාර වර්ග දැන් නේද ගස් කොළන් වල තියෙනවා කණ්ඩ ගියහම ඒවැයිනුත් අපට අභියෝගයක්. මේවා සුදුසුදු නැද්ද කියන එක. ඊට පස්සේ පුතේ දිශාව පිළිබඳ ගැටලු. අර මං කිව්වා මාලිමාව යොදාගත්තත් සමහර අවස්ථාවල අපිට ඒවා අනුව හොයාගන්න බැරි වුණොත් ඒකත් වෙන අභියෝගයක් කියලා. ඊළඟට ලෙඩ රෝග. ඒ අවස්ථාවේදී ඇති වෙන ලෙඩ රෝගත් අපිට අභියෝගයක්. එහෙනම් වනශිල්ප හැදෑරීමේදී මොහොන දෙන අභියෝග තමයි පුතේ කාලුණි උපද්‍රව, සතුන් නිසා ඇතිවන දේවල්, ආහාර නිසා, ජලය නිසා, දිශාව නිසා සහ ලෙඩ රෝග. මේවා තමයි අභියෝග. එතකොට පුතේ මේ වනගත අභියෝග මුහුණදීමේ වැදගත්කම නිරීක්ෂණය කරන්න ආවුව තමයි පා සලකුණු. අපිට ඉතාම වැදගත් වෙනවා පා සලකුණු. මම ඉස්සෙල්ලත් කිව්වා ඒ දිසාවේ අපි යන තැන හඳුනා ගන්න අපිට මේ පා සලකුණු. මේක අලියාගේද, මුවාගේද, ගවයාගේද, බල්ලාගේද කියලා අපි හඳුනා ගන්න පුළුවන්. අපි මේ පා සලකුණු ගැන හොඳ අපි අර දැනුවත් වෙන අවස්ථාවේ මේ පිළිබඳ හොඳ අධ්‍යයනයකින් ගියහම. එතකොට පුතේ ඊළඟ එක තමයි මග සලකුණු. දැන් අපි මේ වගේ ගමනක් යනකොට මග සලකුණු. එතකොට කොලාත්තක් රඳවලා දාලා ගිහින් බෑ. මොකද සමහරලාට හුලම් වෙලාවට අත්ත ගහගෙන යන්න පුළුවන්. ඒ නිසා යම් තැනක රඳවාගෙන යන්න ඕනේ. ඒ ඊට පස්සේ අපිට පුළුවන් මදක් විශාල ගල් කිහිපයක් යම් හැඩයකට තබල යන්න. තේරුණාද? ඉස්සරහට සතුන්ගේ ගමනේදී වුන් ආහාරයට ඉවත දැමූ ගෙඩි වර්ග ඒවා පාර අපිට තියන්න පුළුවන්. ඊළඟට තනකොළහා වෙනත් ශාක පොඩි වී තියෙන තැන් අපේ මග සලකුණු වලට අපට යොදන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ වන ශිල්පය හැදෑරීමේදී අපි පසුතලයේ තෝරගන්නකොට අපි ඒකට අනුගත වූ වර්ණයකින් සැරසිලා යන්න ඕනේ. ඊළඟට මාන සතුන් ඉන්න තැන බලනකොට අපි ප්‍රසිද්ධියේ යන්න බෑ. ගසින් ගසට මුවා වෙමින් නිශ්ශබ්දව නේද වනේ එලිමහන් ප්‍රදේශවලින් බඩගාමින් වගේ ආදී විදිහට තමයි ගමන් කළ යුතු වෙන්නේ. ඊළඟට සත්ව අනුකරණ අපට පුළුවන් වඳුරිලවුන්ගේ ඒ වගේ සතුන් අනුකරණය කරමින් ගමන් කරන්න. ඊළඟට වනගත ආහාර පිළිබඳ මේකෙදී අපි දැනුවත් වෙන්න ඕනේ පුතේ අපිට ඕන ඕන ආහාර ගෙඩි වර්ග තිබුණට අපට ආහාරයට ගන්න බෑ අපි එතනදී තීරණය කරන්න ඕනි සතුන් කන ආහාර පමණයි ආහාරයට ලබාගත යුත්තේ කියලා තේරුණාද සතුන් ආහාරයට අරගෙන තියෙන ආහාර පමණයි අපි ආහාරයට ලබාගත යුතු වෙන්නේ ඉතින් ඔන්න ඔය වගේ අපි දැන් කතා කරේ වන ශිල්පයේ පිළිබඳව ওই ටික අපි දැනුවත් වෙන්න ඕනි එතකොට පුතේ ඊළඟ එක කඳුතරණය සහ කැලෑ ගවේෂණය කියන්නේත් එහා සමානමයි. එතකොට ඒකෙදී අපි සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. කඳුතරණයේදී නම් ප්‍රදේශයේ ඇති ගහකොළ වැල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනි. කඳුවවට ප්‍රදේශයේ ගල් ගස් සතුන් පිළිබඳ අවබෝධ වෙන්න ඕනි. ඊළඟට පෙර ගවේෂණකින් හෙලිකර තොරතුරු පිළිබඳ දැනුවත් වෙන්න ඕනි. අනාරක්ෂිත ක්‍රියාවල නොයෙදෙන්න ඕනේ. ඒ වගේ ගමන් යනකොට පුතේ හරිම අපි ආරක්ෂාකාරීව. ඒ කියන්නේ අපි නායකත්වයට ගරු කරන්න ඕනේ. හැම වෙලෙම නායකයා කියන විදිහට තමයි වැඩ කරන්නේ. ඒතර නායකත්වයට ගරු කිරීම, සෑම විටම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම, ඊගාට නිවැරදිව ගැටයෙදීමට හැකියාව ලැබීම මේ වගේ දේවල් අපි සැලකිලිමත් විය යුතු කරුණු වෙනවා. ඒ වගේමයි කැලෑ ගවේෂණයේදීත් සතුන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම වනයේ ජීවත් වන සතුන් සහ විශේෂ සත්ත්ව වර්ගයා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ශාක පිළිබඳ අවබෝධයක් ගැනීම ඊගාට ගමන් කරන මාර්ගයේ මංසලකුණු යෙදීම ආදිය මාලිමා භාවිතය සිතියම් භාවිතය නේද ගමන් ගන්නා මාර්ග සිතියමට ගැනීම වාහනයේ දක්නට ලැබෙන සුවිශේෂී වනයේ දක්නට ලැබෙන සුවිශේෂී ස්ථාන සටහන් කර ගැනීම මෙන්න මේවා සැලකිලිමත් විය යුතු කරුණු වෙනවා. ඉතින් දුවේ පුතේ එහෙනම් ඕගොල්ලන්ට 11 වසරට අදාළ වූ ඔන්න ඔය කැලෑ ගවේෂණයේ වන ශිල්පය අඳුතරණය මේක ඉතාම වැදගත්. එතකොට අද ඕගොල්ලන් අවසාන වශයෙන් මම එලිමහන් ක්‍රියාකාරකම් ගැන කියා දුන්නා. ඊට පස්සේ එලිමහන් ක්‍රියාකාරකම් සංවිධානයේදී අනුගමනය කළ යුතු කරුණු තුන කියා දුන්නා. ඊළඟට අදකර වන ශිල්පය ඊළඟට ඒකෙදී අභියෝග මොනවද ඒවයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන එක ඕගොල්ලන්ට මම අද කියා දුන්නා. එතකොට පුතේ 2019 මම ඕගොල්ලන්ට කිව්වා දෙවන ගවේෂණයේදී කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමෙන් ලැබෙන වාසි කියලා අහලා තිබුණා. ඊට පස්සේ ඒ අවුරුද්දෙම තිබුණා තම පන්තියේ සිසුන් එක්ව කුමාරි විසින් සකස් කරන ලද සහභාගීත්වයේ තොරතුරු ලේඛනයේ ඇතුළත් විය යුතු කරුණු. බලන්න එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ අපි දැන් මේ සාකච්ඡා කරපු ටික. ඒ නිසා මං හිතනවා ඕගොල්ලන්ට මේ පිළිබඳ සිම් දැනුමක් ලැබුණා නම් මේකෙන් ඕගොල්ලන්ට ලකුණු 2-5 අතර ප්‍රමාණයක් ලබා ගන්න වූ ප්‍රශ්න පත්‍රයට ඔබට හැකියාව ලැබෙයි. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.